සාකච්ඡාව තියෙන්නේ හුඟක් මේ බුදුදහම මොකද්ද, බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න නේද? ලෝකෝත්තර මාර්ගය නැත්නම් මේ ලෝකෙන් එතර වෙන්නේ කොහොමද, සසරෙන් ගැලවෙන්නේ කොහොමද, නැත්නම් නැවත උපතක් නැති කරන්නේ කොහොමද කියන නිවන් මාර්ගය කියන්නේ ඒකම තමයි, ලෝකෝත්තර මාර්ගය. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මාර්ගය පෙන්නලා දෙන්න තමයි, මේ මාර්ගය පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි නේද? අනිත් ආගම් ඔක්කොම මේ ලෝකෙට සම්බන්ධ දේවල්. ලෝකෙන් එතර වීමක් ගැන, සසරෙන් එතර වීමක් නැත්නම් නැවත නූපදීමක් ගැන කිසිම ආගමක කතා කරන්නේ නැහැ. එතන තමයි මේ බෞද්ධයෙක් හැටියට වෙනසක් තියෙන්නේ ඔතන. තමන් බෞද්ධයෙක් වෙන්නේ ඇයි කියලා ඇහුවොත් අපි පව් කරන්නේ නැහැ, පින් කරනවා කිව්වට හරියන්නේ නැහැ. ඒක අනිත් ආගම් වලත් කියා දෙන්න. නේද? නියම බෞද්ධෙක් නම් මේ ලෝකෝත්තර මාර්ගය ගැන අවබෝධයක් තියෙනවා. බුදු කෙනෙක් අමුතුවෙන් දේශනා කරන, බුදු කෙනෙකුට විතරක් දේශනා කරන්න පුළුවන් මාර්ගය. ඒකෙදී අපි ගොඩක් කතා කරනවා සම්මා දිට්ඨිය කියලා එකක්. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? හරි දැකීම. නිවැරදි දැකීම කියන්නේ. නිවැරදි දැකීම මොනවා ගැනද? ලෝකය ගැන කියන්න පුළුවන්. ලෝකය ගැන නිවැරදි දැකීම එන්න නම් ඉස්සෙල්ලා ලෝකේ මොකද්ද කියලා දැනගන්න ඕන. ඊළඟට ලෝකේ හටගන්නේ ඇයි කියලා දැනගන්න ඕන. ලෝක සමුදය නිරෝධය දැනගන්න ඕන. නිරෝධ කරන මාර්ගය දැනගන්න. ඔය ටික ගැන අවබෝධයක් තියනවා නම් හරි දැකී ලෝකේ ගැන. එහෙම නැත්නම් දුක ගැන. දුක කියන්නේ මොකද්ද? දුක හරියට අඳුර ගන්නවා. ඊළඟට දුක හටගන්නේ ඇයි? දුක්ඛ නිරෝධය නැත්නම් දුකේ නූපදීම මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකක්ද? මේ දේවල් ගැන අවබෝධයක් වෙනකොට ඒ හරි දැකීම නැත්නම් ලෝකෙන් එතර වෙන දැකීම එනවා. එතකොට එතර වුණා නෙමෙයි, එතර වෙන්න මාර්ගය පටන් ගන්න දැක්මක් එන. ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි ඉතුරු මාර්ගාංග පහළ වෙන්නේ. එහෙම නැත්නම් මාර්ගයක් වඩන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා දිට්ඨිය නැත්නම් ලෝකෝත්තර මාර්ගයක් වඩන්න බෑ. භාවනා කරනවා කියලා කරන්න පුළුවන්. ඒ වුණාට ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්නේ නැහැ සම්මා දිට්ඨිය නැත්තම්. ඒකට සම්මා දිට්ඨිය හදා ගන්න නම් ධර්මයක් අහන්න ඕන. බුදුදහම අහන්න. අහන්න කිව්වහම කාගෙන් හරි අහනවා වෙන්න පුළුවන්, කියෝලා දැනගන්නවා වෙන්න පුළුවන් පත පොතෙන්. අමාරි නිවැරදි දහම හොයා ගන්න වෙනවා. ඒකට කියෝන හරි අහලා හරි දැනගන්න එක හරිම දැනීම නෙවෙයි. නේද? ඒක ගැන ඊළඟට නුවණින් විමසන්න ඕන. දැන් මගෙන් අහගත්තා කියලා හිතන්න එපා හරි දැක්ම ආවයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ කියන ඒවා ඔක්කොම හරි කියලා ගත්තොත් ඒක බුදුදහම නෙවෙයි. බුදුදහම දකින්න නම් ඒක අහලා තමන්ගේ දැක්මක් කරගන්න ඕන. කාට හරි කියා දෙනකොට මහත්තයා මෙහෙම කිව්වා කියලා කියලා හරියන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. ඒක නෙමෙයි. ඒක තමන්ගේ දැක්මක් විදිහට කියන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙමයි බුදුදහම මම අවබෝධ කරගෙන තියෙන්නේ කියලා කියන්න පුළුවන්කම එනවා. ඒකට එහෙම ගන්න නම් තමන් හොඳට ඕක අහන ටික නුවණින් විමසන්න ඕන නේද? හිතන්න ඕන, තර්ක කරන්න ඕන, තවය එක්ක පුළුවන් නම් සාකච්ඡා කරන්න ඕන. ඒකට තමයි මේ අවබෝධේ එන්නේ. ඕක තමයි අර ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ. අහන්න දකින්න කියන්නේ නුවණින් දකින්න. තමන්ගේ අහන දේ හරිද කියලා දකින්න. එතකොට තමයි ඔය සත්‍ය ඥානය පහළ වෙන්නේ.
දකින්නවා කියන එක නුවණින් දකින්න
ඕන. නුවණින්. පාඩම් කරගත්තට බෑ. දැන් අපි චතුරාර්ය සත්‍ය දන්නවනේ. නේද? ඕන පොඩි ළමෙක්ගෙන් අහුවොත් කියයි චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා. නේද? කුද පොඩිද කියන කතාව නෙමෙයි. ඕන කෙනෙක් ඕක අඩපාඩම් කරගෙන කියනවා. මොනවාද? දුක, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය. දැන් ඔහොම කිව්වට ඒක දැක්කා වෙන්නේ නැහැ. ඔය ඇහුවා විතරයි. අහලා දැනගත්තු ටික. ඒක ගැන නුවණින් විමසලා නැහැ. නේද? ඒක නුවණින් විමසනකොට ඊට වඩා දැක්මක් තියෙනවා. කවුරු හරි ඇහුවොත් දුක කියන්නේ මොකද්ද? කියා දෙන්න බලන්න. කිව්වොත් මොනවා හරි කියන්න පුළුවන් වෙනවා. මොනවා හරි නෙමෙයි ඉතින්. තමන්ට ඒක අර වචන ගොඩක් පාඩම් කරගෙන කියන එක නෙවෙයි. අවබෝධයෙන් කියන්න පුළුවන් වෙනවා. මෙන්න මේකයි දුක කියලා අදහස් කරන්නේ. නේද? අවබෝධයක් තියෙනවා. එතකොට ඒ දුක හටගන්නේ මෙන්න මේ හින්දායි කියලා අඩු ගානේ තමන්ටවත් විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක දුක හටගන්නේ මෙහෙමනම් ඒ හටගන්න හේතු ටික නැත්නම් ඕක හටගන්නේ නැහැ කියලා දකින්න. එහෙනම් ඒ තත්වෙට ඉන්න මොකද්ද කරන්න ඕන? දුක නැවත උපදින්නේ නැති වෙන්න නම් මොන වගේ දෙයක්ද කරන්න ඕන? අන්න එහෙම කෙනා තමයි ඊළඟට කරන්න ඕන මොකද්ද කියලා දන්නේ. මාර්ගයක් වඩන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනාට. නැත්තම් වෙන්නේ ඉතින් තව කෙනෙක් කියපු දෙයක් ඔහේ කරනවා. නේද? භාවනා කරනවා කියලා. කවුරු හරි කිව්වොත් මෛත්‍රිය වඩන්න කියලා ඕක කරනවා. කවුරු හරි කිව්වොත් පිළිකුල වඩන්න කියලා ඕක කරනවා. ඈ? නැත්තම් බුද්ධානුස්සතිය වඩන්න කිව්වහම ඒක කරනවා. සක්මන් කරන්න කිව්වහම ඒක කරනවා. ඒක නේද කරන්නේ? මං කියන හින්දා ඔහේ කරනවා. එහෙම වුණොත් ඒක බුදුදහම දැක්ම වෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕන ඇයි මේක කරන්නේ, මේක කළොත් මොකද්ද මට තියෙන ප්‍රයෝජනය. මේ විදිහට කරාම මට මෙන්න මෙහෙම ප්‍රයෝජනයක් තියෙනවා. ඈ? මේ විදිහේ ප්‍රතිඵල තියෙනවා කියලා අවබෝධයක් එන්න ඕන. එතකොට ඒ දැක්මක් ඇතුව ඒවයි යෙදුනත් ඒවයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතින් කියා දෙන එක්කෙනාට. එයා නිදන් කරන කෙනාට නෙවෙයි. ඒ ඉතින් තමන් අවබෝධ කරගන්න. එතකොට ලෝකේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? නැත්තම් දුක මොකද්ද? දුක හටගන්නේ ඇයි? ඕක හොඳට විමසන්න. දැන් දුක කියන්නේ මොකද්ද? දුක් නම් එක එක જાතිය දුක් තියනා නේද? දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මොනවාද? ඉපදීම දුකයි. ඊළඟට ජරාවට පත්වීම කියන්නේ වයසට යන එක නේද? දුකයි. ලෙඩ වෙන එක දුකයි. මරණය දුකයි. ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. අප්‍රියන් හා එක්වීම දුකයි. කැමැති දේ නොලැබෙනකොට දුකයි. මේ පංච උපාදානස්කන්ධෙ නෙමෙයි. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධෙ දුකයි. පංච උපාදානස්කන්ධේම දුකයි. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? සකනනාසය දිව ශරීරය මේකද පංච උපාදානස්කන්ධය. ඒ ආයතන නේද? මොනවාද පංච උපාදානස්කන්ධි? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නේද? දැන් ඒවා දුකයිද කියලා බලන්න ඕනේ. දැන් රූපය කියන්නේ මොනවද? අපි එළියේ තියනවා කියලා හිතන සේරම රූප නේද? එළියේ තියනවා කියලා හිතන සේරම හැමදේම රූප. ඊළඟට වේදනා. වේදනා කියන්නේ විඳින දේව. විඳින්නේ දුක් විතරද? සැපත්. දුක් විඳීමක් තියෙනවා, සැප විඳීමක් තියෙනවා. ඔව්, මදහත් විඳීමක් තියෙනවා නේද? සැපත් නැති දුකත් නැති. ඈ? ඡටේ වේදනා. සංඥා. වෙන්කරන ගතිය. තව එකකින් තව එකක් වෙන් කර ගන්න පුළුවන් අපිට සංඥාවලින්. ඈ? මේ දේ කියලා වෙන් කරගන්න ලක්ෂණ ටිකක් දෙනවා නේද? සංඥා. තව එකකින් මේක වෙන් කරලා ගන්න පුළුවන්. මේ දේ වෙන් කරලා මේ දේ ගැන කතා කරන්න පුළුවන් සංඥාවක. ඊළඟට සංකාර. සංකාර කියන්නේ චේතනා තමයි සංකාර වෙන්නේ. චේතනා ඇති වෙන්නේ කොහේද? සිතේ. හිතේ තියෙන අදහස්. ඒවා තමයි සංඛාර බවට පත් වෙන්නේ. ඌව දැනගන්න ස්වභාවය තමයි විඥාන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූපය කියනකොට එතකොට මේ වටපිටාවේ තියෙන සේරම අයිති. ඈ? තමන්ගේ රූපෙත් අයිතිද? අයිති. ශරීරය. මොකද්ද තමන්ගේ රූපේ? ශරීරය. තමන්ගේ රූපේ කියන්නේ ශරීරය නේද? මේ තමන්ගේ කිව්වත් රූප, අනුන්ගේ කිව්වත් රූප. ඈ? අභ්‍යන්තර රූපක් තියෙනවා, බාහිර රූපක් තියෙනවා. ඈ? ඒකට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවත් රූප. ඒවට අරමුණු වෙන ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ ටිකත් රූප. නේද? රූප. එතකොට මේ වටපිටාවේ තියෙනවා කියලා අපි දැනගන්න සීරම දැනගන්නේ කොහොමද? මේ එක්ක ඇහෙන් දැකලා නැත්තම් කනෙන් අහලා නාසයෙන් දිවෙන් කයෙන් නේද? ඔය දැනගන්න රූපවල මොකද්ද තියෙන දුක? වෙනස් වෙන. දැනගන්න ඒවා වෙනස් වෙන හින්දා දුකයි. ඈ? ඇයි ඉතින් දුක් වෙන්නේ වෙනස් වුණාට? වෙනස් වෙනවට අපි කැමති නැත්නම් තමයි දුක වෙන්න ඕනේ නේ. ඈ? එහෙම නැත්නම් දුකක් එන්න විදියක් නැහැ. රූපයක් වෙනස් වුණා කියලා. හ්ම්? කියන අපි බලාපොරොත්තු වෙනවනම් වෙනස් වෙන්නේ නැහැ නැත්නම් වෙනස් වෙන්න එපා නේද? වෙනස් නොවුනොත් තමයි අපිට කැමැත්තක්, සැපක්, සුවයක්, සතුටක් තියෙන්නේ. එහෙම හිතුවොත් එහෙම ඔන්න වෙනස් වෙනකොට දුකයි. අකමැති දෙයක් නෙවෙයි නේද? දැන් මේ අපි ශරීරය ගැන ගත්තොත් අපි කැමතිද මේ ශරීරය වෙනස් වෙනවට? නැහැ. ඒ වෙනස් වෙනවට කැමති නැති වෙලා ඉන්නකොට මේක වෙනස් වෙනවා නම් දුකයි. වෙනස් වුණාට අපි අකමැති නැත්තම් දුකක් ඇයිද? ඈ අපි කැමති වුණත් නැති වුණත් වෙනස් වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඈ හරි දුක එන්නේ අපි අකමැති දෙයක් වෙනවනම්. කැමති දෙයක් වෙනවනම් දුකයිද? එක්කෙනා එතකොට එක එක ගානට දුක් වෙන්නේ නේද? ඒගොල්ලෝ දැන් ශරීරයේ වෙනස් වෙනකොට එක එක්කෙනා එක එක මට්ටමේ දුක් විඳිනවා. හැමෝම එක ගානටද දුක් වෙන්නේ? නෑ. එහෙනම් වෙනස් වීමමද දුක? වෙනස් වීම දුකයි. ළමයි ක්ලොකු වෙනකොට දුකයිද? එයාට නෙවෙයි අනිත් අයට. එයාට දුක නෙවෙයි. පොඩි ළමෙක් ඉන්න අතර ටික ටික ලොකු වෙනවා. දුක් වෙනවද? ඒක තමයි මේ අහන්නේ. වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා නෙවෙයි. පුළුවන් තරම් කන්න බොන්න පටෝලා පටෝලා කොහොම හරි ලොකු කරගන්න හදනවා. ඒකට කැමැතිද අකමැතිද? කැමැතිද? කැමැතිද? එහෙනම් වෙනස් වීම දුකයි කියන්නේ? ඒ තමන්ගේ නේ දරුවා.
ලෝකේ
මම මගේ කියලා හිතනවා. ඉතින් දැන් ළම දරුවා මගේ නෙවෙයි නම් කාගේද? දැන් මේ දුක දුක හොයා ගන්නයි මේ. කද්ද දුක අපි වයසට යන ළමයට වඩා අපි වයසට යනවා නේද? අපි වයසට යාපහු කරන්නේ එහෙම දුකක්ද දැන් මේ නැති කරන්න
හදන්න?
හිතන දේවල් වෙන්නේ නැති කොට නම් දුකයි. හිතන්නේ හොඳ දේවල්නේ. අසුබ දේවල් නරක දේවල් වෙන්න කියලා හිතන්නේ නැහැනේ නේද? ඒ ලෙඩක් එහෙම හැදෙනකොට දුකයි. හිතන දේවල් වෙන්නේ නැතිකොට, ඒ කියන්නේ තමන් කැමති දේවල් දැන් ළමයා කියන දේ අහන්න නැති වෙනකොට එතකොට දුකයි. ඒකද අනිත්‍ය කියන්නේ? මං හිතේ වෙන මොනවා හරි. හිතන විදිහට වෙනවා අඩුයි නේද? එතකොට ඉතින් ටිකක් තරහත් යනවා. ඔව් වට පිටාවේ ඔක්කොටම බනිනවා. බස් එකටත් බනිනවා. දුක කියන එක හොඳට තේරුම් ගන්න ඕන. නැතුව ධර්මය දකින්න බෑ නේද? නැත්නම් අපි මේ නැති කරන්න හදන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔකේ නැති කරන්න හදනවා. අඳුරන්නේ. ඔව්. මේ පංච උපාදානස්කන්ධේ පළවෙනි එක තමයි මේ රූපය කියන එක ගත්තේ. පංචඋපාදානස්කන්ධේ හොයන්න තමයි මේ යන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා පංචඋපාදානස්කන්ධි දුකයි කියලා. අපට වැටහෙනවද කියලා තමයි මේ හොයන්නේ. පංචඋපාදානස්කන්ධේ මොකද්ද කියලා බැලුවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. කරන්න ඕන එක නෙමෙයි මේ අහන්නේ. ඉස්සෙල්ලා කරන්න ඕන දේ කරන්න කලින් මේ මොකද්ද කරන්නේ, මොකටද කරන්නේ කියලා දැනගන්න එක. තණ්හාව නිසා දුක. එහෙමත් කියලා තියෙනවා. ඈ? නොදැනීම නිසා දුකයි. දුක කියලා දන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දුක. දුක. ඒක තමයි. දැන් තමන්ගේ දේවල්නේ දරුවා තමන්ගේනේ.
දැන්
දරුවා මැරුණත් දුක. තමන්ගේ දේවල් නැති වෙනකොට දුක. තියෙනකොට සැපයි. තාවකාලික සැප. දැන් ඔව් ටිකක් මොනවා හරි කියලා දැන් බේර ගන්න ඕන. ඈ අන්න එහෙම හරි පේනවා නම්
ඕනෑම තියෙන සැපක් කෙනවර අන්තිම දැන් සාදයක් උනත් ඒ පවත්වනකම් හොඳයි. ඊට පස්සේ අන්තිම වෙනකොට මහ දුකක් දැනෙනවා.
පවත්වනකම් හොඳයි. දෙවන්න දැන් ලබන සතියේ සාදයක් තියෙනවා
gider. පටන් ගන්න
දාන්න. පටන් ගන්නකොට ලබන සතියේ දැන් ගෙදර පාටියක් දාන්න තියෙනවා. ඈ? දුක නැහැ. දැන් ලබන සතියේ පාටියක් තියනවා කිව්වොත් දුක් විඳින්නේ නැහැ. කොච්චර මහන්සි වෙන්න ඕන. ඒවා දුක නැහැ. ඒක බලාගෙන මේ විඳින දුක පේන්නේ. නේද? දුක් නැතුව නෙවෙයි. ඒ ආස්වාදයක් පේනවා කියලා මේ විඳින දුක් ටික පේන්නේ. ආ නිදා ගන්න නැහැ, කන්න බොන්න නැහැ, වෙන වැඩ කරන්නේ නැහැ. මේකට අවශ්‍ය නේද? කොච්චර මහන්සි වෙනවද? මේ මහන්සි වෙනවා කියන එක සපද්ද දුකද? ඒකයි දුක් විඳිනවා කියලා පේන්නේ නැති එක මිසක් මේ වෙනදා හොඳට හිටියා ගෑව බිව්ව නිදාගත්තා ඒව මුකුත් නැහැ. දැන් අරකට නිදි මරාගෙන මහන්සි වෙනවා. මේ සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. ඈ නේද? සමහර විට ණයත් වෙනවා. ඈ අරවා මේවා විලා මේ දුක නැද්ද? දුකයි. ඒ දුක පේන්නේ නැහැ. දුක වින්දට පේන්නේ. ඔව්. දැන් අපි හිතන්නේ අර ආස්වාද දිහා බලාගෙන මේ විඳින දුක් ටික පේන්නේ. හරි. ඒ දුක් ටික ටිකක් හරි පේන්නේ බැරි වෙලාවත් ඒක හරි ගියේ නැත්තම්. ඒ කරන්න යන වැඩේ හරි ගියේ නැත්තම් අපරාධි මෙච්චර දුක් විඳින්නේ. හරි ගියා නම් ඒ දුක් කතාවක් නැහැ. අපරාධි මෙච්චර මහන්සි වුණේ, අපරාධි මෙච්චර වියදම් කළේ. ඈ නේද? ඉසි වැඩක් නැහැ. අපරාධි නිකන් දුක් විඳා විතරයි. ඒ අතන මොකක් හරි වුණොත් විතරයි ඔන්න අර ආස්වාදෙ ලැබුණ නැත්නම් ඔන්න දුක් ටික පේනවා. නේද? ඔව්. ආස්වාදෙ ලැබුණත් ඒකත් ටික වෙලාවයි. ඉතින් තමන් බොරුවට රවට්ට ගන්න ඒක ගැන කතා කර කර ඉන්න හරි හොඳට තිබුණා. අරකයි මේකයි. ඈ දුක් ටික වහ ගන්නත් එපේ. දැන් ඔය දුක කියන එක ටිකක් ගැඹුරුයි. ඉතින් අපි අර කාම පේන මට්ටමක් නෙමෙයි දැන් බුදු කෙනෙක් මේ දුකයි කියන එක. දුක්ඛේ ඥානං කියන එක නිකන් ඇති වෙන්නේ නැහැ. ටිකක් ගැඹුරින් බලන්න තියෙනවා. ඈ ඇයි මේ රූපය දුකයි කිව්වේ? ඈ රූපය ඇත්තටම අපව දුකට පත් කරනවද? දැන් තමන්ගේ ශරීරයම ගන්නකො තමන්ගේ ශරීරය තමන්ව දුකට පත් කරනවද? දවසේ කොච්චර වෙලාවක් ගත කරනවද මේ ශරීරය වෙනුවෙන්? ඈ දාඩිය දැම්මත් දුකයි, හීතල හැදුනත් දුකයි, ඈ කොණ්ඩේ වැවුනත් ඒකත් දුකයි, කොණ්ඩේ පීරුවේ නැත්තම් ඒකත් දුකයි, මූණ හේදුවේ නැත්තම් ඒත් දුකයි, නෑවේ නැත්තම් ඒත් දුකයි, කන්න දුන්න නැත්තම් ඒත් දුකයි, තේ එකක් දුන්න නැත්තම් වතුර ටිකක් දුන්න නැත්තම් ඈ දැන් වාඩි වෙලා ඉඳලත් දුකයි නේද? එක විදිහට හිටියත් දුකයි, එක විදිහට ඉන්න බැරි හින්දා තමයි දඟලන්නේ නේද? ඒත් සපක් තියෙනවා. දාලා යන්නත් දුකයි. ඒකටත් දුකයි. ඔව්. කන්න නොදී හිටියත් දුකයි, ඕනවට වඩා කෑවත් දුකයි. දැන් ශරීරයට කොච්චර තමන් වැඩ කරනවද ශරීරය වෙනුවෙන්? උදේ නැගිට වෙලාවේ ඉඳන් හොයලා බලන්න ඕන නේද? දැන් එකමට හිතන්න ඔය වෙන කෙනෙක් බලාගන්නේ කියලා. තමන් ඔන්න දත් ටික මද්ද වුණා කාගේද? ඈ මූණ හෝ දෝනවා. ඈ කන්න බොන්න දෙනවා. සීරම වැඩකාරකම් ටික කරන. නේද? මේ ශරීරය වෙනුවෙන් කරන්න ඕන. ඔව්. ඒ වනකොලොත් එහෙම ඉතින් දැන් ඔය කොච්චර කළත් හරියන්නේ නැහැ. දැන් ඔන්න එහෙම මෙහෙම කැක්කුමක් එනකොට ඒක ගැන බලන්න මම. නේද? දැන් ඔළුවේ කැක්කුම ආවොත් ඉතින් අනිත් වැඩ ඔක්කොම ඉවරයි. කොච්චර වැඩ තිබුණත් කරන්නද යන්නේ? ඈ? නේද? කොච්චර සැලකුවා? යාට ඕන වෙලාවට. ඈ? මේ කොච්චර හොඳ බණක් කතා කර කර හිටියත් ඉතින් නිදිමතයි කිව්වොත් නිදි කරවන්න නිද යනවා. ඈ? නේද? කියන දේ අහන්නේ. අපි කොච්චර වැඩකාරකම් කළත් අපි කියන දේ අහන්නේ. නේද? දැන් ඔක නුවණින් හිතන්න ඕනේ ඉතින්. දැන් අපිට ආස්වාදේ හින්දා අපි මේ ශරීරයේ හින්දා කොච්චර වෙහෙස වෙනවද කියලා අපිට පේන්නේ. ඔව් කොච්චර සැලකුවත් ලෙඩක් වෙනවනේ. කොච්චර පරිස්සමෙන් බලාගත්තා. මගේ කියලා මේ මදුරුවෙකුට පුළුවන් ලෙඩ කරන්න. කූඹියෙකුට පුළුවන් අපිට විද්දන්න. හරි. ඈ? බලන්න මේ ශරීරය මම කියලානේ අල්ලගෙන ඉන්නේ. මගේ කියලා. මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? අපි භාවනා කරනකොටවත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. තියාගන්න කොච්චර දුක් විඳිනවද පටන් ගන්නකොට? සමාධිය ආවට පස්සේ නම් දුකක් නැහැ. සමාධිය හැදෙනකන් ඉතින් මොන දුකක් විඳිනවද නේද? අර හෙන්රි දෙනවා, මෙහෙන්රි දෙනවා. ඈ? කහන්න දෙනුනට කහන්න දෙන්නේ මැස්සෝ අහනවට එලවන්න දෙන්නේ. ශරීරයට ඕන විදිහට අපි සේරම කරන්න ඕන. එක විදිහකට ආවා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියලා එහෙම ඉන්නේ නැහැ. ඒ මම මගේ කියලා අල්ලගත්තු හින්දා ඔන්න අපි දුක් විඳිනවා. දැන් අපි ඒ දුකට පුරුදු වෙලා ඉතින් මොනවා කරන්න දුක පේන්නේ. ඈ රූපය හින්දා ගොඩාක් දුක් විඳිනවා. මේක වයසට යනවටත් දුකයි, ලෙඩ වෙනවටත් දුකයි, මැරෙනවටත් දුකයි. අතාරින්නත් බෑ. ඒ දුකේ ස්වභාවය තමයි හටගත් අද්දුක, තිබුණත් දුක, නැති වුණත් දුක. අන දුකේ ස්වභාවය. රහත් තෙරණින් වහන්සේ උදාන වාක්‍යයක් කියන්නේ හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. කියන්නේ හටගත් අද්දුකයි, පැවතුණත් දුකයි, නැති වුණත් දුකයි. එසේ මෙසේ දුකන් නෙමෙයි මේ අල්ලගෙන. ඉතින් අපි ඇත්ත தත්ත්වෙ දකින්න නැතුව නෑ නෑ ඌක සැපයි කියලා අඩු ගානේ දැන් ලෝකෙට පෙන්නන්නවත් උත්සාහ කරනවා. ඈ නේද? Taman horen duk tika windala අනිත් අයට පෙන්නන්නවත් හදනවා. ඕගොල්ලෝ තමයි දුක් විඳින්නේ, මම නම් දුක් විඳින්නේ. ඈ Taman mama වට ගන්න හදලා. ඒ ඔවා ටිකක් මේ නුවණින් බලන්න ඕන. නැතුව මේ වයින් මිදෙන්න බෑ. දැන් අපි මේ මගේ කියලා අල්ලගත්තා නම් වෙනස් වෙන දෙයක්. අපි අකමැති වුණොත් වෙනස් වෙනවට අනිවාර්යෙන් දුක් වෙන්න වෙනවා. ඒකේ ස්වභාවය වෙනස් වීම නම්. දැන් මේ ශරීරයේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙනවා. අපි කොච්චර ප්‍රාර්ථනා කළත් වෙනස් වෙන්න එපා, අනේ මාව වයසට යන්න එපා කියලා ඒක වෙනවද? නැහැ. එහෙම හිතුවොත් ඒකෙන් දුක දෙන. මේක මගේ ශරීරේ, අනිත් අයගේ ශරීර විතරක් වයසට යන්න, මේක වයසට යන්න එපා. එහෙම හිතුවට ඒක කරන්න පුළුවන් දෙයක්ද? බැ. අනිත් අයගේ ශරීරවලට විතරක් ලෙඩ ටික හැදෙන්න මේකට හැදෙන්න එපා. පුළුවන් ද එහෙම ඉන්න තියාගන්න? බැ. එහෙම බලාපොරොත්තු වුණාට බැ. එතකොට ඒ බලාපොරොත්තුව හින්දා මේකට ලෙඩ හැදෙනකොට දුක. ඈ අනිත් අයගේ ශරීර විතරක් මැරෙන්න මේක එහෙම හිතුවට පුළුවන් වෙයිද මැරෙන්නේ නැතුව? බැ. මේ ශරීරයේ ස්වභාවය මැරෙන එක. එතකොට මේ මම කියලා හිතාගෙන ඉන්නේ නැත්තම් මගේ කියලා අල්ලගෙන ඉන්නේ ලෙඩ වෙන එකක්, වයසට යන එකක්, මැරෙන එකක් නේද? දැන් අපි ඒවා වෙන්න එපා කියලා කැමති වුණාට වැඩක් නැහැ. ඒවා වෙනවා. ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒවා වෙනවා. එතකොට අපි අර මුලා වෙලා නැහැ නෑ, එහෙම වෙන්නේ නැහැ. මේක මගේ. එහෙම හිතුවොත් එහෙම මේ දුක තමයි මේ අයිති කරගන්නේ. නේද? එතකොට මේ අපි හිතන් ඉන්න රූප දැන් මගේ කියලා අල්ලගත්තොත්, මම කියලා අල්ලගත්තොත් අර ඒවා වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට අපට දුක ඇති වෙනවා. දැන් තමන්ගේ ශරීරෙත් තමන් කියලා අල්ලගෙන ඉන්නවා, ඊළඟට තමන්ගේ කියන දරුමල්ලෝ, පවුලේ අය, අම්මලා තාත්තලා නේද? සේරම මගේ. මගේ කියන ඒවටත් ওই ටික වෙනකොට දුක ඇති වෙනවා. ලෙඩවීම, වයසට යෑම, මරණය දුක ගෙන දෙනවා. ඇයි? මගේ කියලා අල්ලගෙන තියෙනවා. මගේ කියලා අල්ලගත්තු ඒවා අපි ඒවා නිතරම පවත්ව ගන්න තමයි කැමති. ඒවා නැති වෙනවට අපි කැමති නැහැ. කැමති නැති දෙයක් වෙනකොට දුකයි. දැන් මගේ කියලා අල්ලගෙන නැත්තම් ඒ වයින් එච්චර දුකක් එන්නේ නැහැ. නේද? ඔව්. ඉතින් ඒක ඔය සාමාන්‍යයෙන් අපිට වැටහෙන මට්ටම. ඉතින් අපි ඊට වඩා ටිකක් ගැඹුරට දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඊළඟට රූප සමුදය. සමුදය කියන්නේ මොකද්ද? හටගන්න හේතුව නේද? හටගත්තේ ඇයි කියන එක තමයි සමුදය. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? හරියට සමුදය දැනගත්තොත්, ඒ කියන්නේ හේතු දැනගත්තොත්, හේතුව නැති වුණොත් හටගන්න බෑ. නේද? හටගන්න හේතු නැති වුණොත් හටගන්නේ නෑ. නිරෝධේ නූපදීන බව. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? නෝ ඔය ටික දැනගත්තොත් නම් මොකද්ද ඇති වෙන්නේ? රූපය අඳුර ගන්නත් ඕන, රූපය හටගත්තේ ඇයි කියලා දැනගන්නත් ඕන, රූප නිරෝධය දැනගන්නත් ඕන, නිරෝධ කරන මාර්ගය දැනගන්නත් ඕන. ওই ටික දැනගත්තොත් මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨිය. ලෝකෝත්තර මාර්ගයේ පහළ වෙනවා. සම්මා දිට්ඨිය. දැන් හොයන්න ඕන රූපය කියන්නේ මොකද්ද? රූපය හටගත්තේ ඇයි? එතකොට දැන් රූපයක් තියෙනවා කියලා දැනගන්න ඕන නේද? රූපේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහැට පේන නිසා අපි දැනගෙන තියෙනවා. තව කනට ඇහෙන නිසා මේ ආයතන වලට අහු නැහින්ද තමයි රූපයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. දැන් අපි හිතමු මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. දැනගන්න පුළුවන්ද? බැහැ. ඇයි? තේින්නේ නැහැ. අහුවෙන්නේ නැහැ ආයතන වලට අහුවෙන්නේ නැහැ. නේද? මේ හරිය ටිකක් ඔය යක්ෂයෙක් ප්‍රේතෙක් වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඔව් සමහර අයට දැනෙනවා. ඒගොල්ලෝ දන්නවා. පෙරේත ගඳයි කියනවා නේද? දෙවියරුන්ගෙත් තියෙනවා සුවඳ. සමහර විට දැනෙනවා. එතකොට එහෙම හරියන්න අහු වුණොත් තා එයානම් කියන ඔන්න ඔතන පෙරේත ගඳයි පෙරේතෙක් ඉන්නවා වෙන්නේ කියලා. එහෙම හරි අහු වුණොත් තමයි කියන්නේ. එහෙම අහු වුණ නැත්නම් අපි දන්නවද? කියන්නේ අපේ ආයතන වලට අහු වුණ නැත්නම් එහෙම අපේ සීමාව අපේ විඥාණයට අහු වෙන්නේ නැහැ. අපි දන්නේ. අපි දන්නේ නැත්නම් අපේ ලෝකෙට නැහැ. නේද? අපේ ලෝකෙට අයිති දේවල් ටිකට තමයි අපි රූප කියලා කියන්නේ. අපි දැනගත්තු දේවල්. අහලා හරි දැනගන්න ඕන. එහෙම වුණත් තමයි අපේ ලෝකෙට අයිති වෙන්නේ. එහෙම නැත්නම් ලෝකෙට අයිති නැහැ. නේද? ඒකට මේ බලන්න ආයතන වලට සලායතන වලට අහු වුණත් විතරයි නේද රූප පවතින්නේ. රූප තියෙනවා කියලා දන්නේ. ආයතනෙකින්මයි රූපයක් ගැන දැනගෙන තියෙන්නේ. ආයතනයකට අහුුන් නැත්තම් රූපයක් පණවන්න බෑ. රූපයක් තියනවා කියලා හිතන්න බෑ. නේද? ඔව්. වෙලා කීයද? 8:05ද? ඒක කාලයි නේද? වැඩිය විස්තර කරන්න බෑ දැන් මේ රූපය ගැන හොඳට විමසන්න ඕනේ. ඇයි රූපය ගැන විමසන්න ඕනේ? එක පංච උපාදානස්කන්ධෙන් එකක් නේද? ඒකට අපිට දුක අවබෝධ කරගන්න නම් අපි රූපය දකින්න ඕනේ. රූපය ගැන හොඳට දැනගන්න ඕනේ. රූපය මොකද්ද? රූපය හටගත්තේ ඇයි? දැන් මේ ආයතනයකට අහුණ හින්දා නේද රූපයක් අපට හටගෙන තියෙන්නේ? අහුණ වුණා නම් හටගන්නේ නැහැ නේද? ඔව්. දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියන එක අදාළ නැහැ. අහු වෙන්නේ නැහැ. නේද? එහෙම අහලා හරි දැනගන්න. ඔව් අඩු ගානේ දැන් මං කිව්වොත් මෙතන දෙවි කෙනෙක් ආ එහෙම අහලා හරි ඔන්න දැන් හිතන්න පටන්. එහෙම නැත්නම් ආයතනයකට අහුවෙන්නේ. අහුුන් නැත්නම් අපේ ලෝකෙට අයිති. විඥාණයට අහුවෙලා නැහැ. ඒතර විඥාණයට අහුුණ ටිකමයි අපි ලෝකෙ කියන්නේ. විඥාණයට අහුුණ ටිකමයි රූප කියන්නේ. සලායතනෙට. ඔව් සලායතන වලින් පහළ වෙන්නේ විඥාණනේ. ඒතර ඒ විඥාණයකින් දැනගත්තා නම් විතරයි රූපයක් හටගන්න පුළුවන් නේද? විඥානිකයින් දැනගත්තේ නැත්නම් ඒව රූප හටගන්නේ නැහැ. එතකොට අපිට විඥාන හටගන්නේ දැන් අපි ඇහෙන් ගත්තොත් ඇහෙට හැකියාව තියනවා යම් කිසි දේවල් දකින්න. දකින්න කියන්නේ ඇහැ ගන්නේ වර්ණ සංඥා කියලා ගන්නවනේ නේද? එතකොට ඒ වර්ණවලට අදාළ ඒවා තිබුණොත් විතරයි ඇහැට ගන්න පුළුවන්. ඒ වර්ණ පරාසෙන් එළියේව මේ ඇහැට ගන්න බෑ. අපේ ඇහැට ගෝචර නැහැ. පහළ වෙන්නේ. දැන් චක්කු විඥානේ පහළ වෙන්නේ ඇහි ඇහැට ගන්න පුළුවන් වර්ණවලට විතරයි චක්කු විඥානේ පහළ වෙන්නේ. මෙතන ඉන්න දෙවියෝ අපිට ඇහැට අහුවෙන්නේ නැහැ. ඒකට චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. අහුණොත් අපි හිතන රූපයක්
කියලා.
කොයි ආයතනයක් වුණත් තමයි. දැන් අර කිව්වේ දැන් පෙරේතයා පෙනුන්නේ නැතුවට ගඳ දැනුණත් ප්‍රශ්නයක් නැහැ. ආයි නාහෙට අහුවෙලානේ. ඇහැට අහුණා වුණාට. නේද? එහෙම හරි දැනගන්න. හැබැයි නාසයටවත් අහුුන්නේ නැත්නම් ගඳ දැනුනේත් නැත්නම් ඉතින් දන්නේ නැහැ පෙරේතෙක් ඉන්නවා කියන එක. දන්නේ. නේද? ආයතනයකට අහු වෙන්න ඕනේ. හැබැයි අපිට අහු වෙන්නේ ආයතන වලට දකින්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් පිට ඒවා අහු වෙන්නේ. දැන් සද්ද ගත්තොත් සද්ද ඇහෙන පරාසයක් තියෙනවා. ඒ පරාසයෙන් පිට ඒවා අපට අයිති නැහැ. නේද? ඔව්.
දැන් බල්ලෙකුට
අපිට වඩා ඇහෙනවා. ඌ කංහරෝහරෝ බලන්න. නේද? ඌට අපිට ඇහෙන්නේ නැති සද්ද ඇහෙනවා. එතකොට අපිට 20000 වෙනකන් තියෙන 20 ඉඳන් 20000 වෙනකන් ඌට ඊට එහා ඒවයි අඩු ඒවයි ඇහෙනවා සමහර ඒ ඔක්කොම නෙමෙයි උගෙත් කණේ තරාසයක් තියෙනවා එක එක ඒ හැකියාව අනුව ඒ ආයතනේ තරාසය වෙනස් වෙනවා දැන් අපි ඇහැට පෙනුන්නේ නැතුවට අර දැන් කැමරා જાතියක් හොයාගෙන තියෙනවා ඒ වයින් ෆොටෝ ගත්තහම සමහර විට දෙවිය භූතයෝ එහෙම වදිනවා හරි එලියක් කියන්නේ දැන් ඔය දැන් මේ ඉන්ෆ්‍රාරෙඩ් කියලා තියෙන්නේ ඒ වයින් ගන්න පුළුවන් ෆොටෝ. නයිට් විෂන් තියෙන්නේ අපිට පේන්නේ නැති වුණාට ෆොටෝ එකේ වදිනවා. ෆොටෝ වල වදිනවා ඇහැට පේන්නේ. එහෙම අපේ ඒ පරාසයට සමහර වෙලාවට අහුවෙන්නේ නැහැ. කැමරාව ඊට වඩා පරාසය වැඩි. නේද? ඔව්. ඉතින් ඒ තාක්ෂණෙන් හරි ඒකට අහු වෙන ටික තමයි ඒකට අහු වෙන්නේ. එතකොට ඒ අහු වෙන ටිකෙන් තමයි අපි මොනවදෝ තියනවා කියලා හිතාගන්නේ. ඔව්. ලෝකය හදාගන්නේ මතක තියාගන්න මේ ආයතනෙට අහු වෙන පරාසයෙන්. ඒ අහුනේ එළියේ තියෙන දේ කියලා අපි හිතනවා. නේද? ඒ අහුනේ එළියේ තියෙන දේ කියලා හිතනවා. ඒ හිතන්නෙත් මං කිව්වා අර වතුරට එබෙන බල්ලෙක් වගේ කියලා. ඇහැට වුණ දේ එළියේ තියනවා කියලා හිතනවා. බල්ලා වතුරට එවිලා හිතනවා බල්ලෙක් පේනවා නැ බල්ලෙක් ඉන්නවා කියලා. ගේහැට පේනවා ඒක. පෙනුන පළියටම තියනවා කියන එකත් ඇත්තද කියලා හොයනවා. අපි හිතනවා පේන හින්දා තියනවා කියලා. පේන්නෙත් බොහොම ටිකයි. ඒකත් පේන දේ තියනවාද? තියෙන නිසාමද පේන්නේ? නේද? එතනත් හොයලා බලන්න වටින තැන. පේන්නේත් බොහොම පොඩි පරාසයක්. මේ වර්ණ හත විතරයි පේන්නේ. දෘශ්‍ය පරාසය. ඒ පේන දේත් ඇත්තමද? මේ ඇහෙන් සකස් කරලා දෙන දෙයක් දකින්න. ඇහෙන් සකස් කරලා දෙන රූප තමයි අපි දැකලා තියෙන්නේ. එළියේ තියෙන නියම ස්වභාවයද? නෑ. ඒක බොහොම වෙනස් කරලා තමයි ඇහෙන් හදලා දෙන්නේ. කාච් එකෙන් වෙනස් කරනවා ඇත්තටම තියෙන දේ. ඒ විදිහටම පෙන්වන්නේ නෑ. නේද? ඒ වෙනස් කරලා පෙන්වන දේ තමයි මේ හිත දැනගන්න. එතකොට එතනත් මුලාවක් වෙනවා කියන එක තේරුම් ගන්නවා. ඒ ඔය එක ආයතනකින් වෙන මුලාව අනිත් ආයතනවලිනුත් වෙනවා. ඒ ආයතනත් එහෙමමයි වැඩ කරන්නේ. ඉතින් ඒවා අපි හොඳට අවබෝධ කරගන්න ඕන රූපය දකින්න. ඈ? ඒ වල් ටිකක් ඔයිට වඩා තව හොයන්න ඕන. ඒ වුණාට අපි අද වෙලා මදි හින්දා අපි අවසන් කරමු. ඈ? හෙට આવොත් තව ටිකක් අහගන්න පුළුවන්. ඒක ඔවා දකින්න ඕන නුවණින්. හොඳයි. අපි එහෙමනම් එතනින් අදට අවසන් කරමු. මේ කාලය තුල තමන්ට සතුටු වෙන්න පුළුවන් භාවනා කළා. හොඳ සීලයක් රැකුණා, සමාධිය වැඩුණා, ඒ වගේම ප්‍රඥා පැත්තත් තරමක් වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියන්නේ උසස් මහානිසංස කුසල. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්දවයන් නරකක් වෙන්න තියෙනවනම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. මලගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකන් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනාව වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපි අවිද්‍යාවෙන් කරන සංකාර ඒවා අනිත්‍යයි දුකයි, ඒ වගේම ඒ හිතට අරමුණ වෙන ධම්ම වල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු. හොඳයි, එතනින් අවසන් කරමු. හෙට හතහමාරට විතර පටන් ගන්න බලමු නේද?